සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුවිජානු භවං හෝති සුවිජානු පරාභව ධම්මකාමු භවං හෝති ධම්මදෙස්සි පරාභවෝති
මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහා මංගල සූත්‍ර දේශනේට පසු දිනදී දසදහස්සක්කලින් පැමිණි දෙවිබඹුන් අතරට දේශනා කොට වදාළ කෝටි ලක්ෂයක් දෙවිබඹුන් රහත් ඵලයේ පිහිටවන ලද අසංඛේයයක් පිරිස සෝවාන් ආදී යක්ෂමාර්ග ඵලයන් පිහිටවන ලද පරාභව සූත්‍රාන්ත දේශනාවේ ගාථාව ධර්මදේශනයේ සඳහා මාතෘකා කරන්ට යෙදුනේ. මහා මංගල සූත්‍ර දේශනාවේදී දෙවියන් අතරත මිනිසයන් අතරත මහා මංගල ප්‍රශ්නය විසඳුණා. ඒ අතර සමහර දෙවියන් අතර සාකච්ඡාවක් ඇති වුණා. සර්වඥන් වහන්සේ අභිවෘද්ධි කර දේ සියල්ල දේශනා කළා. කිරිහීමේ දොරටුත් අහන්නට ඕන නේද කියලා ඒ අනුව සාකච්ඡා කොට නැවත පසු දින ජේතවනාරාමේ හාත්පස බබළුවාගෙන දෙවියන් බ්‍රහ්මයන් දසදහසක් වලින් පැමිණ වික්ත ප්‍රතිබල දියුපුත්‍රයෙක් ලවා සරුවඥන් වහන්සේ ඉදිරියේ ප්‍රශ්න ගාථාවක් කියවන්ට යෙදුණා.
පරාභවන්තං පුරිසං මයං පුච්ඡාම ගෝතමං භගවන්තං කුට්ටු මාගම් කිං පරාභවතෝ මුකං.
මේ තමයි ප්‍රශ්න ගාථාව. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, පිරිහෙන සුළු පුජ්‍යලයා අපි දැනගන්නට ඕන. භාග්‍යතුන් වහන්සේගෙන් ඒ සම්බන්ධව විමසා දැනගැනීමටයි මේ පැමිණියේ. ඒසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, පිරිහීමේ දොරටු අපට අවසර ලැබේවා කියන එකයි ප්‍රශ්න ගාථාව සමග කළ ආරාධනය. මේ දේශනාවත් මහා මංගල සූත්‍රයේ මෙන්ම සීල සරුවඥන් වහන්සේ විසින් දේශනා කළද දේශනාවක්. මේවාට කියන අවිජහිත දේශනා කියලා. අවිජහිත කියන්නේ සීල බුදුරයන් වහන්සේලා එක ලෙස අත්නහැර දේශනා කරන දේශනාවන්. ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ මේ මහා මංගල සූත්‍රාන්ත දේශනය, මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනේ ආදී වූ සීල සරුවඥන් වහන්සේ විසින් දේශන ලද සූත්‍ර දේශනාවන් අතරටයි මේ පරාභව සූත්‍රයක් අයිති වෙන්නේ. මේ පරාභව සූත්‍රාන්ත දේශනාව අහනකොට අර සැකයක් සාංකාවක් නිමතියක් තිබුණු දෙවියන් අතරට මහත් කලකිරීමකටද පත්වීම සිද්ධ වුණා. ඒ කලකිරීම නිමිත්තෙන් ධර්මයට නතු වී ඒ ධර්මයේ තුලින් සමාධිය උපදවාගෙන මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න සමර්ථ වුණා. දැන් අපි සලකා බලමු ඒ පරාභව ධර්ම ටික. පරාභව කියන්නේ පිරිහීම. පරාභවතෝ මුඛං කියන්නේ පිරිහෙන්නාගේ දොරටු. පිරිහීමට හේතු වෙන දොරටු. එවැනි දොරටු ගාථා වශයෙන් 12ක් දේශනා කළා. ඒ දේශනා කලේ අහනාන ප්‍රශ්නයට අනුවයි. එක ගාථාවකින් පිරිහීමේ දොරටු දේශනා කොට වදාළ අවස්ථාවේ තවත් ගාථාවකින් අහනවා අපට තවත් එකක් ඕනේ තවත් එකක් ඕනේ කියලා. මේ වාගේ ඒ දෙවියන්ගේ ප්‍රශ්නෝත්තර වශයෙන් මේ දේශනේ සරුවඥන් වහන්සේ පැවැත්වුවේ. මාතෘකා කළ ගාථාව තේරුව මෙහෙමයි. තුවිජානෝ භවං හෝති. දියුණු වෙන පුජ්‍යලයා ගැන දැන ගැනීම සුවසේ පුළුවනි. සුවිජානෝ පරාභවෝ. පිරිහෙන පුජ්‍යලයා ගැන සුවසේ දත හැකි. ධම්මකාමෝ භවං හෝති ධම්මදෙස්සි පරාභවෝ. ධර්මයට කැමති තැනැත්තා දියුණුවට පත් වෙනවා. ධර්මයට දේශ කරන්න සලකල්ලි පිරිහෙනවා. මේකයි පළවෙනි ගාථාවේ කෙටි තේරුම. ලෝකයේ දූණු වෙන පුජ්‍යලයා සුවසේ දැක ගන්න පුළුවන්. පිරිහෙන පුජ්‍යලයා සුවසේ දැක ගන්න පුළුවන්. අපේ ලංකාවේ මිනිසයන් අතර කතාවක් තියෙනවා. ලැබෙනක දෙපැත්තෙන් දැනගන්න පුළුවන්. දෙපැත්තෙන් දැනගන්න පුළුවන් කියලා. පෙති දෙකක් වෙනකොට දැනගන්න පුළුවන්. මේ ගහ වැඩිනවා කියලා. ඒ වාගේ පුජ්‍යලයන් ඇසුරු කරනකොට ඒ පුජ්‍යලයාගේ ගති පැවතුම් තුළින් මේ තැනැත්තා දූණු වෙනවා. මේ තැනැත්තා පිරිනවා කියන එක නැනවතුන්ද පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණයෙහි ෘචි කරනවා නම් එවාගෙම ප්‍රතිපත්ති පිරීමෙහි ෘචි කරනවා නම් ඒ තැනැත්තා ධම්මකාමෝ ධර්මයට කැමති කෙනෙක්. ධම්මකාමෝ හෝති කේ සමුදාහාරෝ අභිධම්මේ අභිනෙනයේ උලාර පාමුජ්ජෝ. මේ කිව්වේ ඊට අදාළ සූත්‍ර පාඨයක් නාථකර ධර්ම සූත්‍රේ එනවා. ධම්මකාමෝ හෝති පිය සමුදාහාරෝ අභිධම්මේ අභිනෙනයේ උලාර පාමුජ්ජෝ. ඒ කියන්නේ ධර්මකාමී පුජ්‍යලයා ධර්මයේ පිළිබඳව තාම ගෞරව සම්ප්‍රයුක්තව ප්‍රේමනාපයෙන් යෙදෙනවා. පිය සමුදාහාරෝ කිව්වේ ඒකයි. ධර්මයේ ගැන කතා කරන්න, ධර්මයේ ගැන ශ්‍රවණය කරන්න නිතරම ප්‍රේමනාප භාවයෙන් යුක්ත වෙනවා. කොයි වෙලාවකවත් ධර්මයේ වෙනුවෙන් අලසවන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරනවා, ධාර්මණය කරනවා, සජ්ජායනා කරනවා, මෙනෙහි කරනවා, සාකච්ඡා කරනවා, දේශනා කරනවා, උගන්වනවා, ඉගෙන ගන්නවා. එපමණක් නෙමෙයි. ඒ ධර්මයට අනුව සීල රැකෙනවා, පිළිවෙත් පුරනවා, දස කුසල ධර්මයට අනුව පවතිනවා. මෙන්න මේ පුජ්‍යලයා ධර්මකාමී කෙනෙක් කියලා නැනවත් හොඳින් තේරුම් කර ගන්නවා. ඒ තැනැත්තා කවදාකවත් මෙලව පිරිහෙන්නේ නැති, පරලෝ පිරිහෙන්නේ නැති, දෙලොවම ජයගෙන නිවන දක්වා ගමන් කරන අපරාජිත ජයග්‍රාහී පුජ්‍යලයෙක් බව ඥානවන්තයන් තේරුම් කර ගන්නවා. එවාගෙම ධම්මදෙස්සි ධර්මයට දේශ කරනවා කියන්නේ කවදාකවත් බණ අහන්න කැමති නැහැ. බණපදයක් සාකච්ඡා කරන්න කතා කරන්න කැමති නැහැ. එවාගේ බණ පොත් කියවන්නේ නැහැ. ධර්ම සාකච්ඡා කරන්නේ නැහැ. ධාම්පද පාඩම් කරන්නේ නැහැ. ධාම්පද සජ්ජායනා කරන්නේ නැහැ. ඒවා ගැන සිතන්නේ මතන්නේ නැහැ. එවාගේම ධර්මයේ හැසිරෙන්නේ නැහැ. කවදාකවත් ඉසරණිය ගැන, පංච සීලය ගැන, උසස් සීල, අෂ්ටාංග සීල, දස සීල ගැන හිතක්වත් පහළවන්නේ නැහැ. ඔහුගේ අදහස නිරතුරුවම පස්පව් දසකුසල් වැනි ක්‍රියාකලාපයන් යෙදීමයි. ඒ තැනැත්තාගේ ඇවතුම් පැවතුම් තුළින් ඥානවන්තයා තේරුම් ගන්නවා මේ පුද්ගලයා මෙලවත් පිරිහෙනවා, පරලෝ අපාගාමීව පිරිහෙනවා, දෙලොවම පිරිහෙලා සංසාර කණුවක් බවට පත් වෙනවා, සසරින් ගොඩ නොයන සසර කණුවක් වගේ බවට පත් වෙනවා කියන බව ඥානවන්තය නුවණින් තේරුම් කර ගන්නවා. ඒකයි සරුවඥන් වහන්සේ මෙහෙම පහදා අදාළේ. ඊළඟට දීපුත්‍රයා හැම ඉතිහෙතං විජානන පඨමෝසෝ පරාභවෝ. ස්වාමීනි මේක පළවෙනි පිරිහීමේ දොරටුව දැන් අපි තේරුම් ගත්තා. දෙතියං භගවා බ්‍රෝහි තින්පර භවතු මුඛං ස්වාමීනි දෙවෙනි පිරිහීමේ දොරටුවත් අපට දේශනා කරනු මැනව. ඒක දේශනා කළා ඊළඟ ගාථාව. අසන්තස්ස පියා හොಂತಿ සන්තේ නකුරුතේ පියං අසතං ධම්ම රෝචේති තංපර භවතු මුඛං. ඒ කියන්නේ අසත්පුරුෂයන් ඔහුට ප්‍රියමනාපයි. සත්පුරුෂයන් අප්‍රියයි අමනාපයි. අසත්පුරුෂ ධර්මයේ ප්‍රුචි කරනවා. මෙන්න මේක පිරිහීමේ දොරටුවක්. ඒ ගාථාවේ කෙටි තේරුම මෙහිමයි. අසත්පුරුෂ නමින් මෙතන හඳුන්වන්නේ නියත මිසතුරු ගන්නා ලද ශාක්‍රවරු. එවැගේම තවත් පස්පවදාසා කුසල් කරන මෙලෝපාලව අදහන්නේ නැති කුසල් ලක්ෂා නොකරන එවැගේම තුනුරුවන් අදහන්නේ නැති පස්පව දසා කුසල්ලාදී අකුසල පැත්තෙම හැසිරෙන අපාය දොරටු අරගෙන ඉන්න එවැගේම සුගති මඟ වහගෙන ඉන්න නිවන් මඟ අහුරාගෙන ඉන්න එවැගේම මිත්‍යා සංකල්පනා බහුලව ඉන්න කලගුණ නොදන්න මෞපියන් නොඅඳුනන වැඩිහිටියන් අඳුනන්නේ නැති ගරුකතෝට්ටන්න ගරු නොකරන සිල්ලුතුන්ද සිල්ලුතුන් ආශ්‍රය නොකරන එවාගේ ගති ප්‍රවතුන් ඇති පුද්ගලයන් තමයි අසත්පුරුෂ කියලා හඳුන්වන්නේ. එවෙන අසත්පුරුෂයන් යම් කෙනෙකුට ප්‍රියයි මනාපයි නම් ඒ ඔහුගේ පිරිහීමට හේතුවක් පිරිහීමේ දොරටුවක්. මහදනසිතු පුත්‍රයාට වාගේ. මහදනසිතු පුත්‍රයා තමන්ගේ දෙමෝපියන් සතු 80 කෝටියක ධන හිමිකාරේ. තමන්ගේ බිරිඳගේ පැත්තෙන් 80 කෝටියක ධන හිමි වුණා. ඒසා විශාල ධන සම්භාර ඇතු වීතේ මේ මහදන සිටු පුත්‍රයා අසත්පුරුෂයන් ආශ්‍රය කළා. අසත්පුරුෂ ආශ්‍රය නිසා වූ මත්තැනට ගිජු වුණා. සූදුවට ගිජු වුණා. විකාලය ඇදිවිදීමට පුරුදු වුණා. නැතුන් ගැන් කෙලිසෙල්ලම් ආදියටම පුරුදු වුණා. අලසු වුණා. පවිත මිතුරන් ඇසුරු කරමින් කල් ගෙව්වා. අන්තිමේ සිදුවුණේ වතුරකට ලුණු දැම්මා වගේ ඒසා විශාල ධනස්කන්ධයෙන් පිරිහුණා. යටත්ක්‍රීෂෙන් ඉඳුන් හිටුම් පවා නැති වුණා. ඇඳවත පවා නැති වුණා. ඒ සියල්ල අහිමි වෙලා අසරණව අනාථව කවුහරණක් නැතුව අගුවක් මුල මැරීගෙන අපාගාමී වුණා. බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ සිටු පුත්‍රයා ප්‍රථම වයසේදී ධනෙ සුරක්ෂිත කරගත්තා නම් පවිති මිතුරන්ගෙන් වින්වි මේ රටේ බර්ණස් නුවර අග්‍ර සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් රහත් වෙනවා. මධ්‍යම වාසයේදීවත් මොහු නුවණින් සලකා ධනෙ ආරක්ෂා කළා නම් මධ්‍යම සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් අනාගාමී වෙනවා. අවසාන කාලේ හරි පස්වන වාසයේ හරි මොහු ධනෙ ආරක්ෂා කරගත්තා නම් ඔහු මේ රටේ තුන්වෙනි සිටුවරයා වෙනවා. පැවිදි වුණා නම් සෝවාන් වෙනවා. දැන් දෙලොවෙම පිළිහිලා අපාගාමුනේ අසත්පුරුෂ ආශ්‍රය නිසා කියන එක පහදා දුන්නා. මේ වාගේ කෙනෙක් දෙන්නේ නෙමෙයි. අජාසස් රජතුමා පිළිහුණේ අසත්පුරුෂ දෙව්දත්තරුන් අනුගමනය කිරීමෙන්. පූර්ණ කාශ්‍යප, මක්කමේ ගෝසාල, අජිත කේසකම්මල, කකුද කච්චායන, සංජය බෙල්ලත්ති පුත්, නිගාඨනාත පුත්‍ර ආදී වූ අබෞද්ධ නිසදුතු ශාස්ත්‍රවරුන් අදහු අය ඔක්කොමගේ නරක ආදීට. මේ වාගේ බැලුවාම අසත්පුරුෂ ආශ්‍රයේ පිරිහීමේ දුරුටුව. එවැනි පුජ්‍යලයන් යම් කෙනෙක් ඇසුරු කරනවා නම් ඒ තැනැත්තා පිරිහෙනවා. එවැගේම බුදු, පසේබුදු, මහරහත්, කල්යාණ මිත්‍ර සත්පුරුෂෝත්තමයන්, එවැගේම සිල්වත්, ගුණවත්, නනවත් උතුමන්. එවැනි සත්පුරුෂයන් ප්‍රිය නොකරනවා නම් ඔහු පිරිහීමේ දොරටුවට පත් වෙලා සිටී. එවැගේම අසත් ධර්මී කියන්නේ දෙලවටත් අවියද පිනිස, පරලවට අවද පිනිස, සුගතියට නිවෙනට බාධක වන දහම් පද හේවත් එවැනි අනුශාසනාවන් ඍජු කරනවා නම් ඔහු පිරිහීමට පත් වෙනවා. මේ විදිහට ඒ ගාථාවෙන් අසත්පුරුෂයන් ඇසුරු කරන, සත්පුරුෂයන් පිටු දකින අසත්පුරුෂ ධර්මයන් අනුගමනය කිරීම දෙලමින් පිරිහීමට, නිවනින් පිරිහීමට හේතු වෙන පරාභව හේතුවක් කියන එක මේ දේශනෙන් පහදා වදාලා. ඊළඟට දීපුත්‍රයාව ස්වාමීනි, දැන් අපට දෙවෙනි පරාභව හේතුවක් අබෝධ වුණා. ස්වාමීනි තුන්වෙනි පිරිහීමේ දරුතුවක් අවසන් ලැබේවා. එලලාවේ සරුවඥන් වහන්සේ තුන්වෙනි ගාථාවෙන් පිළිතුරු දුන්නා. නිද්දාශීලී සභාශීලී අනුත්ථාතාච යෝනරු අලසෝ කෝධපඤ්ඤානෝ තම්පර භවතු මුඛං. යම් කිසි කෙනෙක් නිතර නිදන සුළු නම් කලත වේලාවට අවදෙන්නේ උදේ ඉර පාන කන්නගෙටින්නේ දේලාසනින් රාත්‍රී නිදා ගන්නවා නින්දෙතම කාලය ගෙවනවා. ඒක නිද්දාශීලී බව පිරිහීමේ දොරටුවක්. සභාශීලී යම් කෙනෙක් තමන්ගේ වැඩ කටයුතු ගැන බලන්නේ පිරිස් මැද්දෙතකින් අල්ලාප සල්ලාප කතා කරමින් නිකරුණේ කාලය ගත කරනවා. ඒ සභාශීලීකම පිරිහීමේ දොරටුවක්. එවගේම අනුත්ථාතාච කිසිම වීරිය තේජසක් නැහැ. තමන්ට අවශ්‍ය කටයුතු ගැන උත්සාහයක් නැහැ. හැම වෙලාවෙම මන්දෝත්සාහයෙන් කටයුතු කිරීම පිරිහීමේ දොරටුවක්. අලසෝ සීතල උණුසුම බඩගින්න පිපාස එවැගේම අලුයම හරි සන්ධ්‍යාව ආදී මොන මොන හරි හේතු හිත හිත දෙයසින් බලන්නක් මෙන් කම්මැලිකමින් දිවස් බලමින් අලසම කාලය ගෙවනවා නම් ධනයෙන් යසසින් ඓශ්වර්යයෙන් සැපයෙන් සම්පතින් ඥාතියෙන්ගෙන් අමුදරුවන්ගෙන් ජීවිතෙන් පවා පරිහානියට පත් වෙනවා. අලසකම පිරීමේ දොරටුව. කෝධපඤ්ඤානෝගේ නිතර කිපෙන සුළුයි. කොයි වෙලාවනික හිතේ මුරුත් බවක් නැහැ. මෛත්‍රියක් නැහැ. හැම වෙලාවෙම හැම දිනාවෙතම කිපෙන සුළු පැවැත්මින් ක්‍රෝධ බහුල වාසය කිරීම පිරිහීමේ දොරටුවක්. එතකොට මේ ගාථාවෙන් පැහැදිලි වුණා නිදන සුළු බව පිරිහීමේ දොරටුවක්. රාජේම සභාශීලී කියන්නේ නිතර පිරිස් මැද්දේ අල්ලාප සල්ලාප කතා කරමින් කල් ගැවීම පිරිහීමේ දොරටුවක්. වීරියක් නැතුව වීරිය තේජසක් නැතුව කටයුතුණු මේ වලින් පිරිහීම. එවාගෙම අලස බව පිරිහීම. එසේම ක්‍රෝධ කරන බව හැම පැත්තෙන් පිරිහීමට හේතුවක් බව ඒ තුන්වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍රය ඇසුව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් අපට තුන්වෙනි පිරිහීමේ දොරටුව ආබෝධ වුණා. ස්වාමීනි හතරවෙනි පිරිහීමේ දොරටුවත් අවසර ලැබේවා. ඒ සඳහා සරුවක් යන්වා සිදේශනා කළා. යෝ මාතරංවා පිතරංවා දින්නකං ගත යොබ්බනං පහෝ සන්තෝ නභරති තම් පරා භවතු මුඛං. යම්කිසි දරුවේ තමන් වත් පොහසත්කං ඇතුව සැපින් ජීවත් වෙමි. තමන්ගේ වයෝවෘද මව්පිය දෙදෙනාට නොසලකා හරිනවනම් පිටුපානවනම් ඒ තැනැත්තාට අනිවාර්යෙන් පිරිහීම සිද්ධ වෙනවා. මෞපියන්ගේ හදපත්ලේ තියෙන දරුවන් ගැන පුදුම පිහිටි කරුණාවක් මෛත්‍රියක්. එසා ඒ දරුවන් යහපත් වාසනාවන්ත දරුවන් බවට පත් වුනේ මෞපියන්ගේ ඒ කරුණා මෛත්‍රිය ආශිර්වාදයක් අනුග්‍රහයක් නිසාමයි. ඒ බව නොසලකන දරුවන් හරියට බුදුරජාණන් වහන්සේට පිටවැපෑවහා සමාන සිද්ධියක් මෞපියන් නොසලකා හැරීම. අපේ පැරණෝ කියන්නේ gedale budun mawpiya denna kiyala. ඒ මොකද දෙමෝපියන්ගේ පිහිටයි දරුවන්ගේ මුළු ජීවිතයට සැලසුනේ. ඒ බව නොදන්නා වගේ දෙමෝපියන්ගේ කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලෙන් බෙහෙතෙන් හේතෙන් නොසලකා හරිනවා නම් දෙමෝපියන්ගේ වැඩ රාජකාරියම නොකර හරිනවා නම් දෙමෝපියන්ගේ ආගමික චාරිත්‍ර කුල චාරිත්‍ර පැහැර හරිනවා නම් දෙමෝපියන් සතු දේවල් නැතිනාස්ති කරනවා නම් විනාශ කරනවා නම් දෙමෝපියන් ගැන කිසිම තැකීමක් නැතිනම් ඒ දරුවේ කාන්තෙන් පිරිහීමටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩෙන කාලේ රජගහනුහෙටිය ධනවත් බ්‍රාහ්මණේ. ඒ බ්‍රාහ්මණයාට හිටිය පුතුම හතර දෙනෙක්. ඒ අත විවාහපත් කරලා ඒ ඉන්න අතරේ දෙන දරුවෝ කියහැටි අනේ තාත්තේ අපට ওই තියෙන දේවල් බෙදා දෙන්න. දැන් තාත්තටව පරිහරණය කරන්න අපහසුයි නේ අපි බලා ගන්නන් තාත්තා. ඉතින් ඇත්තට මේ දරුවෝ හතර දෙනාට තමා සතු 4 ලක්ෂයක් ධනේ හතරට බෙදලා දුන්නා. ඉතින් ලොකු පුතා ගෙදර ගියාම පුතා මොකුත් නැහැ. පුතාගේ බිරිඳ කියනවා හා ලොකු පුතාට වැඩිමින් දුන්නද? අනේ පියාණන්ට ලැජ්ජායි කියලා ඊළඟ කෙනා ළඟට ගියා. කොහොම හතර දෙනා ළඟට ගියාම ඒ අයගේ භාර්යාවරු මේ අහිංසක බ්‍රාහ්මණතුමාගේ හිතට වේදනාව ඇති කෙරෙව්වා. අන්තිමේදී බ්‍රාහ්මණයන් මගට බැස්සා. සිඟමනේ ජීවත් වෙන්න පටන් ගත්තා. ඔය අතරත හිතක් පහළ වුණා. සෑම දිනකට පිහිට වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසා යන්න ඕනේ බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ගන්න කියලා ගියා. ගේලම මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කළා. ඒ වෙලාවේ සරුවක් යන්වහන්සේ මහා කරුණාවෙන් ගාථා හතරක් උගන්වුවා. මෙන්න මේක ගිහිල්ලා සභාවක තියන්න දරුවන් ඉන්න සභාවකදී. ඒ කාලේ දෙමව්පියන් නොසලකනවා නම් දරුවෝ රජුන්ගෙන් දඩුවම් ඉන්නේ වෙනවා. ඒ කියන්නේ දඩ ගහනවා. ඒ විදිහේ මේ අනතුරු ඇති දෙයක් තමයි දෙමාන්ට නොසලකා හැරීම. ඉතින් ඒ බව බුදුරජාණන් වහන්සේ දන්නා නිසා අර දඩුවම් ඉන්නේ සමාගමකදී සංගමයකදී සභාවකදී මේ කියන්න කිව්වා. ඒ වෙලාවේ මේ දරුවම් බයටපත් වුණා. බයටපත් වෙලා ඒ ගාථා ඇහිලා ගිහිල්ල බදාගෙන තාතා බදාගෙන ගෙදර කරන් ගිහින් උපස්ථාන කරන්න පටන් ගත්තා. මේ වාගේ ප්‍රවෘත්ති බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිදු වුණා. ඉතින් ඒ දරුවන් නොසලකා හැරියානම් ඒ දරුවන්ට රජුන්ගෙන් දඬුවම් ලැබෙනවා. එපමණක් නෙමෙයි සසරදී ලැබෙන දෙමව්පියන් ලැබෙනවා නම් මහා නපුරු දුර්දාන්ත එවාගෙම සාහසික දෙමව්පියන් තමයි ඒකට ලැබෙන්නේ. දෙමව්පියන් නොසලකා හැරියානම් පරලෝදි ලැබෙන දෙමව්පියෝ බොහෝම අකෘතඥර මහා ප්‍රතාප රජුරු වගේ තමයි. මහා ප්‍රතාප රජුරු බෝධිසත්ව කුමාරයන් වහන්සේ වයස මාස 7යි ඒ දරුවා පෙතිපිට ගෑවන්නේ අන්තිමට. ඒ බෝසතාණන් වහන්සේ ඒ දඬුවම් වින්දේ. මොකක් හරි පාපයක් වුණා තමන්ගේ දෙමව්පියන්ගෙන් මේ විදිහට පිටක් නිදින්ද. අන්නේ වාගේ දුර්දාන්ත පුජ්‍යලයන්ගේ ආශ්‍රයයට වැටෙන සිද්ධ වෙනවා දෙමව්පියන් නොසලකා හැරීමේ. අනික් කාරණේ මෙලොව වශයෙන්ම ඔහු තමාම තමාට ශාප කරගන්නේ වේදවා. තමාන්තම ඒ අනතුරු විඳින්න සිදු වෙනවා මේ ජීවිතේ. සසරදී තින් අපාගාමීලා බොහෝ විඳින්න සිදු වෙනවා. නිසා gedara bundunde නොසලකුවා වාගේ තමයි දෙමව්පියන් නොසලකා හැරීම. ඒ පිළිහිමේ දොරටුවක්. ඊළඟට මේ ජීපුත්‍රයා සඳහන් කළා ස්වාමිනේ දැන් අපට හතරේනි පිළිහිමේ දොරටුව ආවෝද උනා. ස්වාමිනේ පස්වෙනි පිළිහිමේ දොරටුවත් අවසන් ලැබේවා. ඊළඟට දේශනා කළා යෝ බ්‍රාහ්මණං වා සමනං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තම් පරාභවතෝ මුඛං. යම් කිසි කෙනෙක් කෙලස් බහා තබූ වර්තයෙන් බ්‍රාහ්මණ නම් වූ රහතන් වහන්සේලාට එවාගෙම කෙලස් සමනය කරමින් සිටින පැවිදි උතුමන් වහන්සේලාට එවාගෙම දුගී මංගේ අසරණ අනාථාදීන්ට බොරු කියා රවටවනවා නම් ඒක පිරිහීමේ දොරටුවක්. ඒ ඇත්ත දෙලෙවෙම පිරිහීමට පත් වෙනවා කියන එක පහදා දුන්නා. එතන බ්‍රාහ්මණ නමින් මෙතන හඳුන්වන්නේ බ්‍රාහ්මණ වංශිකයන් ගැන නෙමෙයි. බ්‍රාහ්මණ කියනවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට. කෙලස් බහා තැබූ වර්තයෙන් බාහිත පාපෝති බ්‍රාහ්මණෝ කියලා සඳහන් වෙන්නේ කෙලස් බහා තැබුවා. සීල කෙලස් නැසුවා. එවැන්නේ හික්ලේශ උතුමන්ලා මෙතන බ්‍රාහ්මණ කියන්නේ. එවැන්නේ සමනං කියන වචනේ කොටස් දෙකම ගැලිනවා. සමනං කියන්නේ නික්ලේශේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සහ ඒ ශ්‍රමණ භාවයේ සඳහා නැත්නම් කෙලෙස් නැති කිරීම සඳහා පිළිවෙත් පුරන උතුමන් සමන කියන වචනින් ප්‍රකාශ වෙනවා. එවාගෙම වනිබ්බක කියන්නේ සිඟාගෙන ජීවත් වෙන අසරණයන්, දුගියන් වාගේම අසරණයන්. එළැනි කෙනෙකු සම්මුඛව වෙලාමේ ඒ ඇයට සමාජයේ ඇතිනම් යමක් දෙන්න තියෙද්දි දෙන්නේ නැතේ කියලා කියනවා නම් හරි, අහවල් දෙ දෙන්නම් කියලා නොදීනවා නම් හරි, ඒ වාගේ අවස්ථාවක් සිදු වෙනවා නම් බොරුවෙන් රවටනවා නම් ඒක තමන්ගේ දෙලොවම පිරිහීමට හේතු වෙන පරාභව ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කවදාකවත් සිල්ලුතුන් ගුණවතුන් සැවටීමෙන් වැළකී යුතුයි කියලා. එමක් නිසාද ඒක තමන් රවට්ටා ගැනීමක්. සිල්ලුතුන් රවටිය යුතු අය නෙමෙයි. සිල්ලුතුන් කියන්නේ අවංක පිරිසක්. ඒ අවංක පිරිස බොරුවෙන් රවට්ටන්න ගියොත් සසර ගමනේදී හැමදාම තමන් බොරුකාරයෙක් වෙනවා. කිසි කෙනෙක් උන් නොපිළගන්නේක් බවට පත් වෙනවා. එපමණක් නෙමෙයි සසරදී සිල්වත් ගුණවත් ඇසුරක් කල්ප ගණනාවකින්වත් නොලැබෙන්න ඒක හේතුවක් වෙනවා. මේක නිසා සිල්වතුන් ගුණවතුන් බුදුපසේ බුදුමහරහත් උතුමන් රැවටීමෙන් වැළකී යුතු වෙනවා. එවාගෙම අසරණ අනාථයන් පවා නොරවටා ඒ ඇයට දෙන්න පුළුවන් තියෙනවා නම් ඒ සලකලා ඔවුන්ගේ හිතට සැනසෙල්ලක් දීම උතුම්ම ඥානවන්තකම. ඊළඟට මේ දියපුත්‍රය ඇසුවා ස්වාමීනි, දැන් අපට පස්වෙනි පරාභවයේකක් තේරුණා. ස්වාමීනි, හයවෙනි කිරීමේ දරුසු අපට අවසර ලැබේවා. පහෝත විත්තෝ පුරිසෝ සහිරඤ්ඤෝ සබෝජනෝ ඒකෝ භුඤ්ජති සාධුනි තං පරාභවතු මුඛං. ඒ කියන්නේ බොහෝ සම්පත් තියෙනවා යම් කෙනෙකුට. පහෝත විත්තෝ කියන්නේ බොහෝම ධන සම්පත් තියෙනවා. ඒ වගේම බොහෝ භෝග සම්පත් තියෙනවා. මේ විදිහට ධන ධාන්‍ය, සංවිධි මුතුමැණික් ආදී සාර ධනය මේවා තියෙනවා. ඒ වගේම කෑම බීම ඇඳුම් පැළඳුම් හැම සම්පත්තියක් තියෙනවා. නමුත් තමාගේ ජීවිතය සඳහා ශසමියුරු භෝජන සම්පාදනය කරගෙන gedara binidata watno de hangila anubhava karana. Du daruwanta ne binidata ne ewageema sevaka sevikawanne itimithuranna dennet ne pennannet ne kiyannet ne. Ewage rasamiyuru bhojana taman saniyen paribhoga karanawa nan dhanavat pugyale ඒ කොහොගේ පරිහානියට හේතුවක් වෙනවා. එතකොට මෙහිදී සඳහන් වෙන්නේ සැබවින්ම ධන දහාන්‍ය අශීසරු සැප සම්පත් තියෙන කෙනෙක් ਸਰව සාධාරණ හැමදෙනාට සැලකිය යුතු බවයි. එසේ නොසලකනවා නම් ඔහුගේ පිළිහිමට හේතු වෙනවා. ඔහු කිසි කෙනෙක් ප්‍රිය නොකරන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු මසුරු මලෙන් ගැවසුණුවර මාත්‍රියේ කෝසේ සිටුවරයා වගේ ඉල්ලීසේ සිටුවරයා වගේ අනුන්ට අප්‍රියමනාප පුද්ගලෙක් වෙනවා. සමහර විට අපාගාමි වෙනවා. පෙර ජාතියේක මහදල සිටුවරේ පසේ බුදු කෙනෙකුන් වහන්සේ තමන්ගේ ජීවිතයෙන් යනකොට තමන් ගෙදරින් බැහැර යන මොහොතේ මුණ ගැහෙලා කිව්වා ගෙදර සිටු දේවියට මේ හාමුදුරන් වහන්සේට මොනවද දෙන්න කියලා. ඒ සිටු දේවිය කවදාත් පරිත්‍යාග සීලී. නමුත් මේ සිටුවරයාගෙන් කවදාකවත් අවසර ලැබෙන්නේ නැහැ සිඟන්නෙකුට යමක් දෙන්න. එදා මේ වචන ලැබිච්ච නිසා සිටු දේවිය මොකද කළේ? පසේ බුදුරජාණන් වහන්සේ ගෙදරට වැඩම කරවාගෙන හොඳින් ආසන පනවලා වඩා හිඳවලා දාන හොඳින් සකස් කළා. බොහෝම ප්‍රණීතව සකස් කළා. ප්‍රණීතව සකස් කරන්නේ ටික වෙලාවක් ගත වෙනවනේ. එසේ සකස් කළ පාත්‍රයේ පිරෙන දානේ පූජා කළ වැඳලා පසේ බුදුරජාන් වහන්සේ පිටත් වුණා. ටික දරුවක් යනකොට මේ සිටුවරයා ගෙදර ආපහු එද්දී මුණ ගැහුණා. මුණ ගැහෙච්ච වෙලාවේ පාත්‍රයට එබිලා බැලුවා. බැලුවා බොහෝම ප්‍රණීත දානයක්. හිතනරක් වුණා, අනේ මොකද මේ නිකං කාලා ජීවත් වෙන ඇත්තන් මෙච්චර ප්‍රණීතව දෙන්නේ? අපේ ගෙදර වැඩ කරන්නෙකුට මේක දුන්නා නම් අපට වැඩින් වැඩ කරලා දෙනවනේ කියලා හිත අප්‍රසාදයටපත් කරගත්තා. මේ අවස්ථාවේදී ඔහු යමක් දෙන්න කියපු වචන නිසා ආත්මභාව හතක් දිවි ලෝක උපන්න අල්පේශාක්‍ය. නැත් ආත්මභාව හතක් මනෝ උපන්න මහ සිටු සම්පත් ඇතිව. කවදාකවත් කුසතරින් කැමමක් ගන්නෙ නැහැ. ප්‍රණීත කැමමක් ගන්නෙ නැහැ. ඒ වගේම ඇඟට වටින ඇඳුමක් අඳින්නේ නැහැ. ඒ වගේම සැපදායක ආසනයක වාඩි වෙන්නේ නැහැ. සැපදායක යාන වාහනයක් පාවිච්චි කරන්නේ. ඒ වගේම හැමදාම මසුරු මලෙන් ගැවසීගෙන හිටියා. කවදාකවත් කිසි කෙනෙකුට සත පහක දෙයක් දෙන්නේ නැහැ. අන්තිමේදී ඔහුට දරුවක් නැතුව මැරිලා ගිහින් රෝරුවකින් නර්කයේ උපන්නා. සෞරෝදරති. ඉතින් මේ ධන සම්භාර සියල්ලම කුසල් මහරජුගේ අංග රජාවාසයට ගන්න සිද්ධ වුණා. මේ ප්‍රවෘත්තේ රජුව බුදුරජාන් වහන්සේට කිව්වාම බුදුරජාන් වහන්සේ දේශනා කළා මෙන්න එතනත්තාගේ හිතේ තිබිච්ච අර අප්‍රසාදයේ නිසා සිදුවුණු විපාකයක් කියලා. එතකොට එතන සඳහන් වුණේ අර සිල්ලුතුණ්ඩ ගුණවතුණ්ඩ නොසලකීමේ පාපයයි. නොසලකීමේ පාපේ නිසා අන්තිමේදී මේසා විශාල සම්පත් ඇතුව හිටියත් දුගී දුප්පතේ කැටිර ජීවත් වෙන අපාගාමී වුණා. මේ වාගේ සිල්වත් ගුණවත් උතුමන්ද නොසලකීමත් විපාක හේතුවක් වෙනවා. ඒ වගේම අර තමා සතු ධන ධාන්‍ය වස්තු සම්භාර තියෙද්දී එකලාව අනුභව කිරීමත් තමාට අහිත කර පිණිස පවතිනවා. හැබැයි කල්යාණ මිත්‍රාසය ලැබුණා නම් ඔහු යහමගට හැරෙන්න පුළුවන්. බුද්ධ කාලයේදී මච්චරේ කෝසේ සිටුවරයා වගේ. මච්චරේ කෝසේ සිටුවරයාත් මේ වගේම මසුරු මල ඇති කෙනෙක්. කවදාකවත් රසට කෑමක් ගන්න, හොඳට අඳින්නේ නැහැ. හොඳ යාන වාහන පාවිච්චි කරන්නේ, හොඳ කුඩයක් හොඳ පාවහනක් පාවිච්චි කරන්නේ, ගෙදරේ කිසිම රසමීරු ආහාරයක්වත් සම්පාදනය කරන්නේ නැහැ. එක දවසක් රාජසේවයට යනකොට එක්තරා මිනිස්සු සුරාපානය කරන කැවුම් කනවා දැක්කා. මේ මිනිස්යාට තද ආසාවක් ආවා කැවුම් කන්න. ඒ මිනිස්යා ගෙදර ගිහිල්ලා ඇඳේ වැතිරගත්ත කාටවත් නොකිය. සිටු දෙවියන් මොකද අසනීපද? අහන්නේ කතා නැහැ. ආයෙ නැවත නැවත අහනකොට කිව්වා, "ඉතින් මගේ තියෙන දේවල් ඔබ දන්නේ නැහැ නේ කියලා." ඉතින් කිව්වා මොනවද? "මට කැවුම් කන්න ආසයි." දැන් අපි මං එනම් මේ මුළු ගමටම හදන්න දෙකරෝ. ඔබට මේ ගමට හදන්නේ. එහෙනම් ගෙදරට ගන්න. ඒත් එපා. එහෙනම් අපි දෙන්නට. ඔබට මොකටද මට නෙවෙන්න. ඉතින් ඒට අවශ්‍ය දේවල් අරගෙන මේ සිටු දේවිය අර සිටුවරයත් එක ගියා මතු මහන්තලාවට. මොකද මේ කැවුම් මේ ඉදෙනකොට සුවඳ විහිදෙනවානේ. අනිත් පැර නොදැනින්න. ඉතින් මතු මහන්තලාවට ගිහිල්ලා කැවුම් ටිකු යන වෙලාවේ අපේ බුදුරජාන් වහන්සේගේ බුදු ඇසින් දැකලා මුගලන් මහරහතන් වහන්සේ නියම කළා මේ මච්චරිය කෝට්ටේ සිටුවරය දමණය කරලා එන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ වැඩි ආර සීනඳුරු කවවලව සහස්සක් මං කරමින් පෙනී හිටියා. එතකොට මේ මිනිසයාට බලවත්ම තරහක් ආවා. මෙතෙන් දැක්කාන් මේ පැවිද්දෙක් කියලා. ඒ වෙලාවේදී මේ රහතන් වහන්සේ මොකද කළේ? දුන් දාන්න පටන් ගත්තා. ඉතින් මේ සිටුවරයා බය වුණා ගිනි දාල්වයි කියලා. කිව්වා අය මේ වික්ෂේ හාමුදුරන් වහන්සේට කුඩාම කුඩා කැවමක් අදලා යවමු කියලා. ඉතින් කුඩා කැවුම් හදන්න යනකොට ඒක ලොකුම ලොකු වෙනවා. අන්තිමේදී කමක් නැහැ තියෙන එකක් දෙමු කියලා. මෙයා වෙන් කරන්න බැලුවා වෙන් කරන්න බැහැ. ඊට පස්සේ මොකද කරේ? අර මච්චලේ කෝසිය සිටුවරයාට බලවත්ම හිතේ වේදනාවක් ආ මෙතෙන්ද ඇවිල්ලා මේක කරගන්න බැරි වුණා. කියල ඔක්කොම දෙමු කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේ ප්‍රකාශ කළා සිටුවරයේ මට නෙමෙයි. මේ අවශ්‍ය වෙන්නේ අපේ බුදුරජාන් වහන්සේතුළු සංඝයාට. එනිසා ඔබ සූදානම් වෙන්නේ ජේතවනාරාමයට යන්න. දැන් මේ ඉන්නේ රජගහනුවර. ජේතවනාරාමයේ දුම් 45ක් දුරයි. නමුත් මුගලන් මහ රහතන් වහන්සේ කියා හිටියා ඔබ ලෑස්ති වෙන්න. ඔබේ ගෙමිඳුලට ජේතවනාරාමයේ ලං වේ කිව්වා. ඇත්තටම මිඳුලට බැස්සා මෙන්න ජේතවනාරාමයේ ළඟයි. ගිහින් මේ කැවුම් බුදුරජාන් වහන්සේ අතුළු සංඝයාට පූජා කළා. ඊළඟට එනේන හැමෝටම බෙදා දුන්නා. ගන්න එක පිළිරෙනවා. අන්තිමේදී දෙන්නත් හොඳට අනුභව කළා. අන්තිමේදී ඇහුවා මේක ඉවර වෙන්නේ නැහනේ. එහෙනම් මුණින් අතට හරවන්න කිව්වා. අන්තිමේ එක මුණින් අතට හැරෙව්වාම අවසන් වුණා. එදා බුදුබණ අහලා මේ සිටුවරයයි සිටු දෙවිය දෙන්නම සෝවාන් ඵලයටදපත් වුණා. මේ සිද්ධවීම අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ. ඉතින් ඒ වෙලාවේ ඔහු අර බොහෝ සම්පත් ඇති විඳගෙන තනියම රසමියුරු භෝජන වන්දන හැදුවා. නමුත් සසර පිනක් තිබුණා. නමුත් හැමෝටම වාගේ පිනක් ලැබෙනවා කියන්නේ බෑනේ. එනිසා රසමියුරු භෝජන එකලාපාදී පාවිච්චි කිරීම පිරිහීමේ දොරටුවක්, අනුන්ගේ විශ්වාසයේ කැඩෙන අනුන් පිළිකුල් කරන සිද්ධියක්. එනිසා සංග්‍රහශීලී වීම හැමදාම දියුණුවට හේතුවක් වෙනවා. ඊළඟට දීපුත්‍රයා අසහාසිකයා ස්වාමීනි, හයවෙනි පිරිහීමේ හේතුව දැන් අප අවබෝධ කරගත්තා. හත්වෙනි පිරිහීමේ දොරටුවත් අපට අවශ්‍ය ලැබේවා. ඒ වෙලාවේ දේශනා කළා, ජාති තද්දෝ ධන තද්දෝ ගොත්ත තද්දෝ ච යෝනරෝ සංඥාතින් අතිමඤ්ඤේති සම්පරාභවතු මුකං. යම් කිසි කෙනෙක් ඉන්නවා තමන්ගේ ජාති නිසා මත් වෙනවා, තමන්ගේ ධනෙ නිසා මත් වෙනවා, තමන්ගේ පෙළපත නිසා මත් වෙනවා, එසේ මත් වෙලා තමන්ගේ ඥාතීන් හෙලා දකිනවා, පහත් කොට සැලකනවා, නොසලකා හරිනවා, අගෞරව කරනවා, එහෙනම් ඔහු දෙලොවෙම පිරිහෙන පුජ්‍යලයක් බවට පත් වෙනවා කියන එකේ ගාථාවේ තේරුම. එතකොට එතින්දී සඳහන් වුණේ ජාතිය, තමන්ගේ ජාති නිසා. දැන් අපි සිංහල ජාතිය කියලා අපි කියනවා. ඒකෙන් මත් වෙන්න අවශ්‍ය නැහැ. අපි ආර්ය ජාති කියලා හිතෙනවා මත් වෙන්න අවශ්‍ය නැහැ. එක එක ජාති නාමගම් කියමින් මත් වෙන්න අවශ්‍ය නැහැ. අර බුරුම රටේ ඉන්න පැරෝනිම වංශක්කාරෝ යැත්තන් කියනවා මෝන් ජාතිකයෝ කියලා. කවුරු හරි කියම් අපි මෝන් කියලා. ඒ මොකද අර වංශවත්කම හිතට අරගෙන. ඒ වාගේ තමන්ගේ ජාතිය මේ හිතට අරගෙන ඒ මත් වුණොත් එන ඒක පිරිහීමට හේතුවක් වෙනවා. අනික තමන්ගේ ධනය ධනෙ කියන එක හැමදාම එක වාගේ තියෙන්නේ ධනෙ පිරිනවා. ඒ නිසා ධනෙ නිසා මත් වුණොත් එන ඔහු නිර්දනයක් වෙනවා. ඔහු පිරිහීමටපත් වෙනවා. අනික ගෝත්‍රය තමන්ගේ වංශයේ පෙළපත මුල් කොටගෙන මත් වුණොත් මේක පිරිහීමට හේතු වෙනවා. ඔය මොනම කාරණයක් හරි හිතට අරගෙන තමන්ගේ මව්පස පියපස ඥාතීන් හෙලා දකිනවා නම් ඒගොල්ලෝ පිටුපානවා නම් ඒගොල්ලෝ අගෞරව කරනවා නම් ඒක තමන්ගේ පිරිහීමට හේතුවක් වෙනවා. නිසා ඥාතිත්වයේ මැනවින් ආරක්ෂා කිරීමත් අවශ්‍යයි. ධනයෙන් වංශයෙන් ජාතියෙන් මත් නොවේ සිටීම අවශ්‍යයි කියන එක පහදා දෙමින් ඒ හත් වෙනි පිරිහීමේ දොරටුව දේශනා කළා. දීපුත්‍ර ඇසුවා ස්වාමී දැන් අපට හත් වෙනි පිරිහීමේ දොරටුව ආබෝධ වුණා. ස්වාමීනි අපට අට වෙනි පිරිහීමේ දොරටුවක් අවසන් ලැබේවා. ඒකට සරුවක් යන්නාස මෙහෙම දේශනා කළා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්ධං ලද්ධං විනාසේති තම් පරාභවතු මුඛං. යම්කිසි පුජ්‍යලේ ස්ත්‍රී ධූර්ත වේනවා, ඒ කියන්නේ පරදාර සේවනයේ ලොල් වේනවා, වෛශ්‍යා සේවනයේ ලොල් වේනවා, සුරා දුත්තෝ සුරාපානයේ ලොල් වේනවා, අක්ක දුත්තෝ සූදුවට ලොල් වේනවා. මේ කියන්නේ පිරිහීමේ දොරට තුනතම තුනෙන් එකකතරේ ලොල් වුණා නම් ලද්ධං ලද්ධං විනාසේති ලැබුණු සෑම සම්පත්තියක් විනාශයට යනවා පිරිහෙන. මේක පිරිහීමේ දොරටුවක්. එතකොට මේදී සඳහන් වුනේ ස්ත්‍රී ධූර්ත භාවයේ කායික සුවයෙන් කියන්නේ නිරෝගී සුවයෙන්ද පිරිහෙනවා. ස්ත්‍රී ධූර්තක කර්මයේ යෙදෙන පුජ්‍යලයා කාශස්වාස ආදී භයානක රෝගයන්ටපත් වෙලා අද කාලේ තියෙන ඒඩ්ස් වැනි රෝගයන්ටපත් වෙලා විනාශයටපත් වෙනවා. එවාගෙම සුරා දුත්තු සුරාපානය නිසා තමන්ගේ පින්කල් ලබාගත් මේ පුණ්‍යවන්ත ජීවිතේ පිටින්ම විනාශ වෙනවා. liver එක දිය වෙලා යනවා, පෙනහැල දිය වෙලා යනවා, අක්මාව දිය වෙනවා, කියන්නේ වකුගඩු දිය වෙනවා. මේක්නේ රෝගාබාධයන්ටපත් වෙනවා. එවාගෙම තවත් අස්පනා පිට ධනේ පිරිනවා. එවාගෙම බය ලැජ්ජා නැති වෙනවා. එසේම අනුන්ගේ නිඳා පහස යන ලක් වෙනවා, නුවන් පිරිනවා, මෙලවෙන් පිරිනවා, පරිලෙන් පිරිනවා. අනික සූදු ක්‍රීඩාව. සූදියට ඇබ්බැහි වීම නිසා අනිවාර්යෙන් අර වතුරට දාපු ලුණු වාගේ තමාසන්තක දේවල් කියන්න විලාස වෙනවා. සූදු ක්‍රීඩාව කරන්න තමන් ජයගත්තොත් වෛරක්කාරයන් ඇති වෙනවා. ඒ වෛරක්කාරයන්ගෙන් ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. තමන් පෙරදුනොත් ධනය යනුව ශෝකාම්විත වෙනවා. එවාගෙම අස්පනා හිතෙම ධනිය හානි වෙනවා. හිත මිතුරන්ගෙන් දෝෂාරෝපණයන්ද ලක් වෙනවා. හිත මිතුරන් කොන් කරනවා. එවාගෙම ආවාහ විවාහ කටයුතු වලදී ඔව් කොන් වෙනවා. ඔව් කිසි කෙනෙකු ආවාහ විවාහ කටයුතු සඳහා සහභාගී කරවගන්නේ එවැනි සුරා මේ සූදුවට බැහැ වුණු කෙනෙකුට අමුදොරම් පෝෂේ කරන් ශක්තිය නැහැ කියේ. මේ මාඥාදීනව රසගතව මුණ පාන්න සිදි වෙන නිසා දෙලොවම පිළිහෙනවා. ලද්දන් ලද්දන් විනාශේති. ඒ කියන කාරණා හේතුකට මොකද සිද්ධ වෙන්නේ? ලැබුණු සියල්ලම විනාශ භාගයටපත් වෙනවා. අර පෙර ජාතියක මහා ධනවත් සිටුරු හතර දෙනි. ඒවට කරන්න දෙයක් නැහැ වස්තු සම්භාරයේට. එක්කෙනෙක්වත් හොඳට කාලබිලා සන්තෝෂයෙන් ඉඳිනවා. එක්කෙනෙක් කිව්වා අපි තෙලිසෙල්ලම් වලට මේක වියදම් කරමු. එක්කෙනෙක්ව ඊට වඩා හොඳයිනේ. මුදල් වලින් කරන්න බැරි වැඩක් නැහනේ. අපි පරදාර සේවනයට යෙදෙමු. අන්තිමේ ඒ පාපක්‍රියාව කළා මිච්ඡර සිදු සම්පත් පිරිහිලා ගියලා ලෝකමු නරකේ උපන්නා. ලෝකමු නරක කියන මහා භයානක ලෝකයේ තියෙන නරක ආදිය. ඒක ඉහළින්ම පහළ කෙළවරට යනවලු අවුරුදු 30,000ක්. පහළින්දල උඩට එන්න අවුරුදු 30,000ක් යනවා. කොහොම අවුරුදු 60,000කින් පස්සේ මේ හතර දෙනා මූණට මූණ සම්මුඛ වුණා. ඒ වෙලාවේ හතර දිනාම තමන්ගේ දුක් ගැනවිල කියන්න හදනවට අකුරු එක එකයි කියවුනේ. දුස නොසෝ කියලා. ඕකත් අහලා කුසල් රාජ්‍යරෝ බාරෙලා යාගයක් කරන්න ගියානේ. පස්සේ බුදුරජාන් වහන්සේ අන්තන් ඒ යාගයෙන් අතමුදවලා හොට බණ කියලා ඉක්මවල දුන්නා. ඉතින් මේ වාගේ සිදුවීම් වලින් පේනවා ස්ත්‍රී දූර්තකම මහා භයානක පාපයක්. එයක් කවද ගොඩ එනවද? එවාගෙම සුරා දූර්තකම ඒකත් වඩා භයානකයි. නරකාදී තිසං අපාය අනන්ත දුක් ඉඳලා යම් කලක මනුලෝට ආවනම් උපනම් පන්තන මන්ද බුද්ධික වේලනා උමුතු වේලනවා. තවත් අන්ද ගොළු බිහි ආදී අභවිතාවයන්ටපත් වෙනවා. එකවරක් නේ අනන්ත වාරවල. එවාගෙම සූදුවත් ඒ තරම් අන්තරාදායකයි. මේ ශායින් වැලකීම යුතුයි කියන එක මේ පරාභව සූත්‍රයේ ඒ ගාථාවෙන් පහදා වදාළා. ඊළඟට මේ දිය පුත්‍රයා ශ්‍රාව ස්වාමීනි දැන් අපට අතෙණි පිරිහීමේ දරටුවක් අවබෝධ වුණා. ස්වාමිනින් නම් වෙන්නේ පිරිහීමේ දරටුව අපට අවසර ලැබේවා. ඒකද සරුවඥන් මහසෙ මෙහෙම දේශනා කළා. සේහි ධාරේහි සන්තුට්ඨෝ වේශ්‍යාසු පදිශ්‍යති විස්සති පරදාරේසු තම් පරාභවතු මුකං. යම්කිසි විවාහපත් වූ මිනිසෙක් තමන්ගේ ස්වකීය භාර්යාව හැර පරදාර සේවනයේට හරි වෛශ්‍යා සේවනයේට යනවා නම් ඔහු ඒකාන්තෙන් පරිහානියටපත් වෙනවා. පරිහානියටපත් වෙනවා අර මුලින් සඳහන් කළා වගේම නානා ප්‍රකාර රෝගාබාධයන්ටපත් වෙනවා. අපකීර්තියටපත් වෙනවා. රජදරුවන්ගෙන් දඬුවම් පවමින් ඉන්න වෙනවා. චත්තාරේ තානානි නරෝ පමන්තෝ ආපජ්ජති පරදාරූප සේවි. ඔය වගේ ගාථාවෙන් සඳහන් වෙනවා ඒ පරදාර කර්මය කරන එකේලා මහා භයානක විපාක හතරකට මුණ පාණ්ඩ වෙනවා. අපුඤ්ඤ ලාභෝ නනිකාම සේයන් නින්දන් සතිය නිර්යන් චතුත්ත මහා පාපයක් අත්කරගත්ත වෙනවා. ඒ වගේම නින්දාවටපත් වෙනවා. කැමැතිසේ නිඳා ගැනීමේ සැපේ නැති වෙනවා. කෙලවර අපාගාමිනව නරකාදී මේ වාගේ දුක් ජීවිතයන් දෙපත් වෙන හේතු වෙන බව සරුවඥන් වහන්සේ දේශනා කළා තියෙනවා. එනිසා එවැනි පාපය පිළිහිමේ හේතුවක් බැවින් එන් වැළකී යුතු කියන එක නවවැනි පරාභව ධර්මයේ ඇටියට පාදා දුන්නා. ඊළඟට දේශනා කළ දහවෙනි කාණේ ඒ දිය පුත්‍රයා ශ්‍රාව ස්වාමීන් අපට නවවැනි පිළිහිමේ දරුට ආબોධ වුණා. දහවෙනි පිළිහිමේ දරුට අවසන් ලැබේවා. ඒ වෙලාවේ දේශනා කළ අතීත යොබ්බුණෝ පෝසු ආනේති තිම්බරු තනින් තස්සා ඉස්සා නසුපති තම්පරා භවතු මුකං. තරමවේ ඉක්මවා ගිය මැදි වයසේ මහලු වයසේ ඉන්න පුරුෂේ තරුණ වී ඉන්න එකනේ තිබිරි පළවැනි පියවරු ඇති බොහොම තරුණ වී සිටින කුල කාන්තාවක් දැරියක් සරණ පාවා ගත්තෝ. ඇය තරුණ පුරුෂයෙක් පතයි කියන බලවත් මේ ඊර්ෂ්‍යාවෙන් ප්‍රයදාව නිදා නොගෙන මහලු පුජ්‍යලයා හැවෙනවා. එතකොට සිදුවෙන්නේ උට නිින්දේ නිදෙස පෙන්නේ නැති වෙනවා. තමන්ගේ භාර්යාවගෙන පිළිහෙනවා. භාර්යාව පිළිකුල් කරනවා. ඒ වගේම භාර්යාව ඒ පුජ්‍යලයාට අවිශ්වාසවන්ත වෙනවා. එයින් අන්‍යෝන්‍යයන් විරෝධතාවය ඇති වෙලා ඒ පවුල් ජීවිතයේ අවුල් ගාටපත් වෙලා කඩ වෙලා යන්නත් පුළුවන්. එනිසා ඔහු දෙලෙම පිළිහිමටපත් වෙනවා කියන එක මේ දේශනාවෙන් පහදා දුන්නා. එතන සඳහන් වෙන්නේ ආවා විවාහ කටයුත්ත කරගන්නනොට සමාන වයසක අය එක්ක, එවාගෙම සමාන ජාති සමාන කුල ගෝත්‍ර, එවාගෙම සමාන අදහස් ඇති අය එක්ක. එහෙම නැත්නම් මේ ජීවිතයේ එකලාව ජීවත් වෙනාට වඩා මහ වදයක් වෙන්නද පුළුවන්. නිසා සරුවඥන් වහන්සේ ඒක පහදා දුන්නා. සමාන වයස ඇති අය පමණක් ආවා විවාහ කටයුතු වලින් තෘප්තියටපත් විය යුතු බව. දැන් ජූජක බ්‍රාහ්මණයාට සිද්ධ වුනේ තේකනේ අන්තිමේදී ඔහු මහත් වේශණයටපත් වුණානේ මේ තරුණ කාන්තාවක් ලැබීම නිසා. ඒ නිසා සෑම මේ පුජ්‍යලයක විසින් මේ ගැන සලකා බැලිය යුතු කියන එක මේ 10 වෙනි පරිහානිකර ධර්මයේ හැටියට පහදා දුන්නා. ඊළඟට මේ දිය පුත්‍රයා ශ්‍රාව ස්වාමිනී දැන් අපට 10 වෙනි පිළිහිමේ දොරටුවක් පැහැදිලි. ස්වාමිනේ 11 වෙනි පිළිහිමේ දොරටුව අවසන් ලැබේවා. ඉත්ති සොණ්ඩින් විසිරෙනින් පුරුෂං වාපි තාදිසං ඉස්සර යස්මින් තාපේති තම්පරා භවතු මුකං. මේ ගාථාවෙන් දේශනා කළ 11 වෙනි පිළිහිමේ හේතුව. ඉත්ති සොණ්ඩින් විසිරෙනින් සොන්ඩින් කියන්නේ මස් මාංශවලට හා සුරාවට ගිජු වූ ස්ත්‍රියක්. එළ නැත්නම් එවැනි පුරුෂයෙක්. ඉස්සරියස්මින් තාපේති. උසස් තැනක තියෙනවා. යම්කිසි පාලකයෙක් හැටියට, භාරකාරයෙක් හැටියට, භාණ්ඩාගාරිකයෙක් හැටියට වගේ කියුතු ඨානාන්තරයකට තිව්වොත් එහෙම ඒක පිරිහීමේ දොරටුවක් වෙනවා. ඒ කියන්නේ මාංශ ගිජු, මාංශ රස කෙරෙහිම ලොල්ලු, එවැගේම සුරාවට ගිජු පුජ්‍යලයා නිතරම ලලිහිරුවන් වාගේ තමන්ගේ ධනෙ විසුරුවා හරිනවා. නැත්තම් පිළිහෙලා ගන්නවා. අපතේ ආරිනවා. අර පරිස්සමින් තොර වෙනවා. එනිසා එවැනි පුජ්‍යලයෙකු යම්කිසි වගකීතු තනතුරකටපත් කරනවා නම් ඒක ඒ පත්කරන තැනස්සාගේ විනාශයට පිරිහීමට හේතු වෙනවා. නිසා පුජ්‍යලයන්ගේ තත්ත්වයේ තෙරුම්ගෙන ඒ පුජ්‍යලයන් ඒ සුදුසු තනතුරටපත් කළ යුතුයි කියන එකයි ඒ ගාථාවේ අදහස. මහා බෝසතාණන් වහන්සේ කිසිරිතක් තියෙනවා. පුජ්‍යලයන් පිළිබඳව සියල්ල සොයලබාන. සොයලබාන මේ පුජ්‍යලයා මේට සුදුසුයි, මේ පුජ්‍යලයා මේට සුදුසුයි කියලා සුදුසු පුජ්‍යලයන් ඒ කටුති යොදවනවා. ඒක බෝසතාණන් වහන්සේ පුරුදු කරපු ඉතා වැදගත් චාරිත්‍රයක්. ඒ එහෙම නැතුව අර වාගේ සුරාවට, සූදුවට, මාංශ රසයට ගිජුණු පුජ්‍යලයන් යම් උසස් තලතුරට පත් කළා නම් තමන්වත් අනුන්වත් හැම දෙයකම පරිහානියට හේතුවක් වෙන බව ඒ 11 වෙනි ගාථාවෙන් දේශනා කළා. ඊළඟට දීපුත්‍ර ඇසවා ස්වාමීනි තේ 11 වෙනි පිරිහීමේ දොරට අපට පැහැදිලි. මේ අනුකම්පාවෙන් 12 වෙනි පිරිහීමේ දොරටවත් අවශ්‍ය ලැබේවා. ඒකට මෙහෙම දේශනා කළා. අප්ප භෝගෝ මහා සංඝෝ කත්තියේ ජායති කුලේ සෝධ රජ්ජම් පත්ථයේති සම්පදා භවතු මුකං. භෝග සම්පත් අදු. එවාගෙම මහා තණ්හාව ඇති පුජ්‍යලේ කුසක් තැනක උපදිනවා. කොට භෝග සම්පත් නැහැ. නමුත් මහා තණ්හාවෙන් බරිතයි. එවැනි පුජ්‍යලේකු රාජ්‍යය පතනවනම්, නායකත්වයේ පතනවනම්, අද කාලේ රාජ්‍ය වශයෙන් තියෙන යම් යම් නායකත්වේනි එවැනි තත්ත්වයක් පතනවනම් ඒක මුළු රටේම මුළු ජනපදයේම පරිහානියට හේතුවක් වෙනවා කියන එක ඒ දොළොස් වෙනි ගාථාවෙන් දේශනා කළා. ඒ කියන්නේ භෝග සම්පත් අඩු නම් ඕත රටක් කරන්න, ජනපදයක් පාලනය කරන්න, නායකත්වයක් දරන්න පහසුකම් ලැබෙන්නේ නැහැ. ਉਹ අසරණියෙක්. ਉਹ ඉඟන්නේ. ਉਹ මහා තණ්හා බරිත කෙනෙක් නිසා අනුන් සතු දෙයට හැරගන්නේ බාටපත් වෙනවා. අනුන් හිංසා පීඩා කළා හරි අනුන් සතු දෙය තමන් සතු කර ගැනීමට බලන පුජ්‍යලෙක් බාටපත් වෙන බැවින් ඔහු නිසා මුළු රටම ජනපදයෙන් විනාශයටපත් වෙන බැවින් ඒක පිරිහීමේ දුරුටුවක් කියන එක පහදා දුන්නා. දැන් දී පුත්‍රයන් නිශ්ශබ්ද වුණා. මොකද දැන් අහලා එපා වෙන තරමට පිරිහීමේ දුරුටු මේ තරම් තියෙනවානි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවත නැවත ප්‍රශ්න අහුවා නම් දහසක් වුණත් පිරිහීමේ දුරුත් දේශනා කරයි. එසේ දේන දේශනා කරන්න සරුවක් යනවදද පුළුවනි. නමුත් දී පුත්‍රයා එතනින්ම නැවතුණා. හැබැයි අන්තිමට බුදුරජාන් වහන්සේ මෙහෙම අවසාන ගාථාවෙන් දේශනා නිම කළා. ඒතේ පරාභවයේ ලෝකේ ඉති විඤ්ඤාය පඬිතු අරියෝ දර්ශන සම්පන්නෝ සලෝකං භජති සිවං. ඥානවන්ත පුජ්‍යලයා ආර්ය කියන්නේ මෙතන සීල ආදී ගුණ සම්පන්න වූ ඥාන දර්ශන සම්පන්න වූ කියන්නේ උසස් ප්‍රඥාව ඇති පුජ්‍යලයා. ඒතේ පරාභවයේ ඉති විඤ්ඤාය මේ පිළිහිමේ දොරටු මෙසේම තේරුම් කරගන්න ආબોධ කරගන්න ආબોධ කරගෙන දර්ශන සම්පන්න වූ ඒ ඥානවන්ත පඬිත පුද්ගලයා ස ලෝකම් භජතේ සිවං. ඒ පිළිහිමේ දොරටු සියල්ලම වහලා දානවා. පිළිහිමේ දොරටු සියල්ලම අත්හැර දාලා ඒතනත්ත අභිවෝධ කර පිළිවෙත් මඟ අනුගමනය කරමින් දෙව්ලොව, මනුලොව, බමුලොව වැනි සැපදායක භූමීන්හි සම්පත් නිදිනවා පමණක් නෙමෙයි ඒ දෙව්ලෝ බමලෝ මන්ලෝ පවා ඉක්මවා යන ලෝකෝත්තර සිවපුරයකද නිවන් පුරයකද පත් වෙන සමර්ථ වෙනවා කියන කවසාන ගාථාවෙන් දේශනා කළා. ඒ දේශනාව වහනකොට තමයි මේ රස්සසිතියා වූ දෙවිවරුන් අතරට කෝටි ලක්ෂයක් දෙනා අරිහත්ත්වයට පත් වුණා. අසංකේයයක් පිරිස යක මාර්ග ඵල නිවන් ආબોධ කරගත්තා. දැන් මෙතෙන්දී අපි සලකා බලන්නට ඕනේ. අපි පංචිය සමාදන් වෙනවා වගේ මේ පිරිහීමේ දොරටු වලින් අත මිදීමටත් අපි සමාදන් වන්නට ඕනේ. නිතර හිතන්නට ඕනේ, නිතර කියවන්නට ඕනේ. එහෙම නැත්නම් අපි යම් යම් ඒ පිරිහීමේ දොරටු වල සමීප වෙන්න පුළුවන්. අර මහා මංගල සූත්‍රයේ කරුණ අදිෂ්ඨාන කරන්න වාගේ මේ කරුණත් අපි නිතර අදිෂ්ඨාන කරන්න පුරුදු වෙන්නට ඕනේ. එනිසා අපි මෙන්න මේ විදිහට මේක කෙටියෙන් සලකා බලමු. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම ධර්මකාමී වන්නෙමි, ධර්මදෙස්සී නොවන්නෙමි, ධර්මශ්‍රවණයෙහිද ප්‍රතිපත්ති පිරීමෙහිද රුචි කරන්නෙමි, අධර්මයෙහි හැසිරීමෙන් සදහට වැළකි නිවන් මඟ ගමන් කරන්නෙමි. අසත්පුරුෂයන් ආශ්‍රයෙන් වලකින්නෙමි, සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ඇසුරෙහි ප්‍රියවන්නෙමි, අසද්ධර්මයන් තුචි නොකරන්නෙමි, සද්ධර්මයම ප්‍රිය කරන්නෙමි, නිද්දාසීලී නොවන්නෙමි, පිරිසමැද නිකරුණේ හැසිරීම නම් වූ සභාසීලී නොවන්නෙමි, වීරිය තේජස ඇතුව ජීවත් වන්නෙමි, කිසි කලෙක අලස නොවන්නෙමි, කිසි කලෙක ක්‍රෝධ නොකර මෛත්‍රී වඩන්නෙමි, හදා වඩාගත් දෙමව්පියන් වෙත කළගුණ සලකමින් සියලු උවටන් සලසන්නෙමි, සිල්වත් ගුණවත් උතුමනටද බුදුපසේ බුදුමහරහත් උතුමනටද දුගී මගේ අසරණ ආදීනටද බොරුවෙන් වංචා නොකරන්නෙමි, සත්‍යයෙහි සමකල්ලි පිහිටන්නෙමි, බොහෝ වස්තු සම්පත් නැතිව බොහෝ රසමියුරු බොජුන් ඇතුව එකලාව නොවලඳා සංග්‍රහශීලී වන්නෙමි, ජාතිය නිසාවත් ධනය නිසාවත් ගෝත්‍රය නිසාවත් මානෙන් මත් නොවන්නෙමි, තමන්ගේ ඥාතීන් වෙත හදපත්ලෙන් විශ්වාසය දිනාගන්නෙමි, ස්ත්‍රී ධූර්ත සුරා ධූර්ත ආදී වශයෙන් ඇති පිරිහීමේ දොරටු සදහට පියදා පිස වසා දමන්නෙමි, එසේම ස්වකීය භාර්යාවන් හැර පරදාර සේවනයකට හෝ වෛශ්‍යා සේවනයකට කිසි කලෙක පත් නොවී සීලාචාර වන්නෙමි, වයෝ වෘද්ධව තමාට නොගැලපෙන තරුණ කතුන් සරණ පාවා ගැනීමෙන් වැළකි සීලාචාර වන්නෙමි, නානාවිද රස බොජුන් කෙරෙහිද මාංශ රසයෙහිද සුරාවෙහිද ලොල්ලු පුද්ගලයන් උසස් තැනක තැබීමෙන් වැළකි සීලාචාර සම්පන්න සුදුසු පුද්ගලයන් සුදුසු තන්හි පත් කිරීමෙහි නැනවත් වන්නෙමි, භෝග සම්පත්තියෙන් තොර වූ තෘෂ්ණාවෙන් අධික වූ පුද්ගලයන් ඉසුරුමත් තැනෙහි නොතබන්නෙමි, සමකල්ලි කල්යාණ මිත්‍ර ගුණ ඇති තෘෂ්ණාවෙන් තොර වූ සතර සංග්‍රහ වස්තු අනුගමනය කරන උතුමන් උසස් තැනකට පත්වනු පිණිස ආරාධනා කරන්නෙමි, මෙසේ වූ පිරිහීමේ දොරටු සියල්ලෙන් අත මිදී මහා මංගල ධර්මයට අනුව උසස් පිළිවෙත් පුරා මෙලොවත් ජයගෙන පරලොවත් ජයගෙන සසර ජයගෙන කෙලෙසුන් ජයගෙන සුගති ගාමීව කෙලවර සදාකාලික අමාමා නිවන් සුවයෙන් සැනසීමේ ප්‍රාර්ථනා ඇත්තෙක් වන්නෙමි. මේ විදිහට තමාගේ කැමැති කැමැති වචන වලින් මේ භාවනාවට හරවා ගැනීම වැදගත් වෙනවා. භාවනා කියන්නේ නිතර ආවර්ජනා කරමින් පුරුදු කිරීම. එතකොට මේ පිරිහීමේ දොරටු 12 සවිස්තර කරනවා නම් කරුණ රාශියක් ඔතන තියෙනවා. එක තැනක කියන 23ක් කියලා, තව තැනක කියන 27ක් කියලා. නමුත් අහලා බලනකොට තවත් රාශියක් මෙහි තියෙනවා. ඒ සියල්ලෙන්ම අපි අත්මිදින පිණිස අපට අවශ්‍ය වෙන පළවෙනි ගාථාවෙන් කියන ලද උතුම් උපදේශය. ධම්මකාමී වීම සෑම කල්ලිම දස කුසල ධර්මයෙන් යෙදීමට තමගේ අදිෂ්ඨානය ඇති කර ගැනීම. එසේ දස කුසල ධර්මයට අනුව පවතිනවා නම් මේ කෙනෙ පිරිහීමේ දොරටු සියල්ලෙම අතමිදීම සිද්ධ වෙනවා. පිරිහීමේ දොරටු අතමිදුනා නම් එතනත්තා දස කුසල ධර්මයට අනුව පැවතුනා නම් මෙලවත් ජයග්‍රහණයට පත් වෙනවා, දිනනවා, ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දිනනවා. එසේම ගුණ නුවණෙන් ධන ධාන්‍ය යශේසුරෙන් අභිවෘද්ධියට පත් වෙනවා. සත්පුරු ශාස්ත්‍රයේ වැඩි වෙනවා. සද්ධර්ම ශ්‍රවණේ තව තවත් දියුණු වෙනවා. යෝනිසෝ මනසිකාරයතු ධර්මාන්තරු ප්‍රතිපදාවේදී මේ භාග්‍යවන්තයෙක් වෙනවා. ඒ හේතුවෙන් මෙලව ජයගන්න පරලෝ සුගතිගාමී වෙනවා. නැවත නැතර අතීතයේ මගමානෝගතුමාමින් උසස්ම තැනකටපත් වෙලා තමා පතන බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා. එදායේ කෝටි ලක්ෂයක් බ්‍රහ්මයන් දෙවියන් බ්‍රහ්මයන් රහත්තුනි අසංකේයයක් පරිසපේ මගඵල නිවන් සුව ලැබුවේ පෙර බුදුසසුන්හිදී මේ පරාභව දේශනාවන් අහල ඒවා පිටු දකිමින් උසස් ගුණධර්මයන් කුරමින් භාවනා වශයෙන් සිත දියුණු කරගෙන සිටි නිසායි. අද කාලෙත් බොහෝ දෙනෙක් කියනවා මේ බණපදයක් ඇසූ පමණින් කොහොමද මඟඵල නිවන් සුව ලැබුණේ කියලා. ඒ පමණින් යැත්තන්න කොහොමද ආබෝධ වුණේ කියලා. සැබවින්ම කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් බුද්ධ ශාසනවලදී, අබුද්ධෝත්පාද කාලවලදී ඒ අය තමගේ సంతානේ අර දසපාරමිතා, බෝධිපාක්ෂි ධර්ම මේවා වර්ධනය කරගෙන පාරමී පුරාගෙන තිබුණු නිසායි බණපදයක් ඇසූ පමණින් අධිගමලාභී වන්නේ. දැන් අපේ අද මේ දවසේදී මේ ජීවිත කාලය තුළදී යම් පමණ ධර්මයේ හැසිරෙනවා නම්, යම් පමණ සීල ගුණ බණ භාවනා පිළිවෙත් පුරනවා නම්, එවාගෙම දස පාරමිතාවට අදාළ දේවල් මුදුන් පමුණවා ගන්නවා නම් භවයෙන් භවයට අපි සුදුසුසම් වෙනවා අධිගම ලබන්නට. සමාත කල්ප ගණන්, කල්ප සිය ගණන්, කල්ප දහස් ගණන් ගිහිල්ලා හරි තමාගේ ඒ පාරමී 10 සම්පූර්ණ දවසට තමා පැතුව බෝධියකින් මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් වෙනවා. පාරමී 10න් එකක් හරි අඩුපාඩු නම් එතෙක් කවදාකවත් නිවන් ලැබෙන්නේ නැති බව සඳහන් වෙනවා. නිසා දානය, සීලය, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥාව, වීරිය, ශාන්තිය, සත්‍ය, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව කියන මේ 10න් සෑම බෞද්ධයෙකු විසින්ම සෑම පුජ්‍යලයෙකු විසින්ම ප්‍රිය යුතු වේදමා. එසේ නොවේ කවදාකවත් බුද්ධ ශාසනයකවත් මඟඵල නිවන් ලැබෙන්නේ නැහැ. නිසා අපි අද මේ දවසේදී මේ ජීවිතේ පුරාදී සිදු කරන ලබන මේ සෑම කුසලයකින් අපට දසපාරමී පිරේවා, සත්‍යස් බෝධිපාක් ධර්ම පිරේවා, ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරේවා ආදී වශයෙන් අදිෂ්ඨාන කරගෙන අර විශාල ගොවිපලක් කරන තැනැත්තා ගොවිපල ආරක්ෂා කරමින් වර්ධනය කරන්න වගේ දරුවන් හදන දෙමෝපියන් දෙන්න, දරුවන් ආරක්ෂා කරන දරුවන් පෝෂණය කරමින් වර්ධනය කරන්න වගේ හැම කටයුත්තක් ගැනම සාවධානව සිහිය නුවණ යොදාගෙන මේ උතුම් පිළිවෙත් මඟ අනුගමනය කරතොත් අපට පුළුවන් වෙනවා දලව ජයග්‍රහණය කරන්න. මෙතන සඳහන් වුණ අර අරියෝ දස්සන සම්පන්නෝ සලෝකම් භජිතේ සෙවං කියන උපදේශය. මේ ගුණධර්මයන් අනුගමනය කරන පුද්ගලයා ආර්ය වෙනවා. ආර්යකනේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා, නිර්දෝෂී පුද්ගලයෙක් වෙනවා. දස්සන සම්පන්නෝ කිව්වේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන්ද ඥාන දර්ශන සම්පන්න කෙනෙක් වෙනවා. එවාගෙම ධ්‍යාන සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. විපස්සනා සම්මාදිට්ඨියත් එක්ද වෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කිව්වේ කරන කුසල් ලකුසල් වල විපාක තේරුම් ගන්නවා, බෝධ කර ගන්නවා. එනිසා සමකල්ලිම තමා කර්මයේ සෝකියේ කොට සලකා අකුසලෙන් වැළකී කුසල ධර්මයන් පුරන්නට මෙතර අදිෂ්ඨාන කර ගන්නවා. අර සල්ගලාරන්න වැඩි හිටි බෝවත්ති හේමාලෝක ස්වාමීන් වහන්සේ නිබන්ධනය කළ භාවනා වගන්තික මෙහෙම තියෙනවා. සැප දුක් වේදනා විඳුවමින් සෙවණ ලක්ෂේ තමා සමඟ පසුපස ගමන් කරන එකම දේ නම් කුසලා කුසල කර්මයයි. එබැවින් මාසෙත් තුළ හටගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන් උපදවා ගැනීමට නිරතුරු උත්සාහ දරමි. ඒ මාගේ උත්සාහය සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මඟ නුවණ පිණිසය. ඒ පිණිස මම සදාවත් සීල සම්පන්න භාවනානුයෝගීෙක් වෙමි. ලස්සන පද බැඳුමක්. ඒ කියන්නේ කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තස් යලමේ සූත්‍ර දේශනේ තදාල පාඨයක් කරකී උනේ මම කර්මයේ සොකී කොට ඇත්තෙමි කර්මයේ දායාද කොට ඇත්තෙමි කර්මයේ සැප දුක් ලැබීමේ මූලික හේතු කොට ඇත්තෙමි කර්මයේ බන්දු කොට ඥාත කොට ඇත්තෙමි කර්මයේ පිළිසරණ කොට ඇත්තෙමි කුසල් නකුසල යම් කර්මයක් කරන්නෙමි නම් ඒත හිමිකරුව වන්නෙමි කියලා නුවණින් සලකන කොට එමන්ගෙන් තමාගේ సంతානෙහි අර බෝධිපාක් ධර්මයන් දුණොත් බලවත් උපකාරයක් වෙනවා. මෙන්න මේ අනුසලකා බැලීමේදී කරකින කම්මසකතා සම්මාදිට්ඨි කියලා. ඒක ඥාන දර්ශනයක්. එවාගෙන් සමත භාවනා වැඩිම සම්බන්ධ අවබෝධය, උපචාර සමාධි, අර්පණා සමාධි උපදවා ගැනීම අවබෝධය, ධ්‍යාන සම්මාදිට්ඨි. එවාගෙන් නාම රූප පරිච්ඡේද ඥානේ පටන් විපස්සනා ඥාන, විපස්සනා සම්මාදිට්ඨි. අනිත් සම්මාදිට දෙක ලෝකෝත්තරයි මාර්ග සම්මාදිට ඵල සම්මාදිට. එතකොට මෙතන ඥාන දර්ශන සම්පන්න කිවේ මෙන්න මේ කම්මසකත සම්මාදිටින්ද යුක්තයි ඥාන විපස්සනා සම්මාදිට වලින්ද යුක්තයි. එවැනි පුද්ගලයා නුවණින් යුක්ත පුද්ගලයන් ඥාන දර්ශන සම්පන්න වූ ස ලෝකම් භජතේ සිවං. ලොවේ ජීවත් වෙනවා නම් ඔබ සිව ලෝකයක, ඒ කියන්නේ උසස් සම්පත් ඇති ලෝකයක උපදිනවා. මනුලොව දිව ලෝකාය රූපාශ්‍ර බ්‍රහ්ම ලෝකවල මේ උපදිනවා. එපමණක් නෙමෙයි. එතන භජිතේ සිවං කියන මේ වචنين තවත් අර්ථයක් ගෙන දෙන්නේ සිවං පුරං කියලා හඳුන්වන්නේ නිවනට නම. නිවනට නම. එනිසා මේ උසස් ගුණ ධර්මයන් පූර්ණේ කිරීමෙන් තමා යන් දාසක නිවනට පත් වෙනා ඒකාන්තයි. එමත් නිසාද මේ ගුණ ධර්ම පූර්ණේ කිරීමේදී තමාගේ සිතේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බෝධිපාක් ධර්ම සම්භාරයේ මේ වාසිතේ දියුණු තුණු වීමෙන් යන් දවසකදී දුක්ඛය සමුදය නිරෝධේ මග්ගේ ආරි සත්‍ය අවබෝධ කර ගැනීමට සුදුසුක් වෙනවා. රහත් බෝධිය පතාගෙන ආවා නම් බුදු සසුනකදී බුදුබණ අහලා බුදුබණ අනුව පිළිපැදලා මගඵල නිවන් සුව සාක්ෂාත් කර ගන්නවා. සමහරට තමාගේ ඥාන දර්ශනයේ මුහුකුරවා ගිහින් තිබුණා නම් බණපදයක් මාතෘකා කළ පමණින්ම මඟඵල නිවන් සුව ලබනවා. තවත් සමහරේට මාතෘකා විස්තර කරනකොට මඟඵල නිවන් සුව ලබනවා. ඒ අත්‍යන්ත කියන උද්ගතිතාඥ විපංචිතාඥ. සමාත බණ අහලා සීල අදුගුණ පූර්ණේ කරමින් ඒ ජීවිතයේ මඟඵල නිවන් සුව ලබනවා. ඒ අත්‍යන්ත කියන නෙය කුජලෝ කියලා. ඔය තුන් ආකාරයෙන් කොයි විදිහකට මාර්ගඵල ලැබුවත් ඒ ලැබෙන්නේ මේ ශසරදී පුරුදු කරගෙන ආව ඒ බෝධිපාක්ෂාන මණ්ඩලයේ සිටේ දූනුව තිබුණු නිසායි. පාරමී මුදුන්පත් වී තිබුණු නිසායි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ වී තිබුණු නිසායි. එසේ අපි කරන මේ සෑම කුසලයකදීම අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ මේ සසර කතරෙන් එතෙර වුණු පිණිස අපට සෑම අවස්ථාවකම සත්‍ත්‍යස් බෝධිපාක්ෂ ධර්මයන් දූනු කරගන්න ශක්තිය ලැබේවා. දසපාරමී පුරා ගන්න ශක්තිය ලැබේවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුදුන්පත් කරගන්න ලැබේවා කියන අදිෂ්ඨානයෙන් ලොකු කොඩා සෑම කුසලයක්ම සිදු කර යුතු වෙනවා. අපි දීර්ඝ සංසාරයේ මේ පරාභවයන්ට මුහුණ පාලා සිටියා. මේ පරාභව ධර්මයන්ට මුහුණ පාලා සිටිය නිසා අපට අනන්ත අපරිමාණ බුදුවරයන් වහන්සේලා පියමන් වුණා. අපේ සරුවඥන් වහන්සේ බෝධිසම්භාවය පිරීමට ආරම්භ කළ කාලය ඇතුළත බුදුවරු 512,000ක් පහළ වුණා. අපි සංසාරෝ හිටිය. ඒ කාලවල අපි මේ පරාභව මුහුණ පරාභව ධර්මයන්ගෙන් පෙළිලා යට වෙලා පිරිහිලා හිටලා තියෙනවා. ඒ නිසා තමයි අපට මේ බුදුසසුන් හිදී මඟඵල නිවන් සුව ලබන්න නොහැකි වුනේ. දැන් අපි මේ පරාභව ධර්මයන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ බුදුසසුනේදී අදිෂ්ඨාන කරනවා නිවන් දකිනතුරු මේ පරාභව හේතුගතපත් නොවෙම්වා. මේ පරාභව හේතුන්ගෙන් තොර වෙලා අභිවෘද්ධි කර උසස් ගුණ ධර්මයන් මහා මංගල ධර්මයන් කරණීය ධර්මයන් බෝධිපාක් ධර්මයන් දසකුසල ධර්මයන් දසපාරමී ධර්මයන් මේවා පුරන්ඩ අදිෂ්ඨාන කර ගැනීමයි මෙතෙන්දී අවශ්‍ය වන්නේ. ඉතින් ඒ අනුව සලකා බැලීමෙන් ඉතාම උතුම් බුද්ධෝත්පාද කාලයක උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබා එවාගෙම නැනවත් මනුෂ්‍ය ජීවිත ලබා අද අපි මේ ගත කරන උතාම කෙටි කාලයේ කල්ප කෝටි ගණනාවක් අබුද්ධෝත්පාද කාලයක සැප විඳට වඩා වාසනාවන්තයි. අබුද්ධෝත්පාද කාලයක කොච්චර සම්පත් ඉඳීමින් අවුරුදු කෝටි ගණන් අසංගලන් ජීවත් වුණාට වඩා බුද්ධෝත්පාද කාලයේ නැනවත් සම්මාදිටක බෞද්ධයන් වශයෙන් මේ කෙටි කාලයේ ජීවත් වීම ශ්‍රේෂ්ඨයි. මක් නිසාද අපේ ගතවෙන චිත්තක්ෂණයක් පාසා අපි ගමන් කරන්නේ සසර දුකට නෙමෙයි අජරාමර අමා මහ නිවන් දෙසටයි. නිසා ඒ උත්තරීතර ලාභේ සාක්ෂාත් කරගනු පිණිස අද මේ පින්වත් සෑම දෙනාම වේලාසනින් පැමිණ කලමීම ශීලයක පිහිටා බුද්ධ පූජා පැවැත්තුවා. ඊට ප්‍රථමයෙන් සෙත් පිරිත් දේශනයකට සවන් දුන්නා. ඒ වගේම දැන් මේ පරාභව සූත්‍රයේ පිළිබඳව ධර්මානුශාසනාවක් බලාපොරොත්තු වී සිටිය ඊට අදාළ කෙටි දේශනාවක් මේ සවන් දුන්නා. ඒ වගේම මෙතකින් අපි මේ රැස්පත් කරගත්ත නිර්වාණ ගාමිනී කුසලයේ අපට ලොවේ ලෝතුරා සම්පත් නෙලා ගන්න හේතු වූ සම්බුද්ධ ශාසනයේ නොපෙහි අවුරුදු 5000කට වැඩි කාලයක් නිර්මලව පැවැත්මට හේතු වේවා. සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කරමින් සදාම්මාලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අපරස් කර ගන්න කුසලයේ ආශිර්වාද පූජාවක් වේවා. සසර ගමනේදීද භවයක් පාසාම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතු නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑදෑ හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සෝසේ පාරමී ගුණ සපුරා දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු පසේ බුදු මහා රහතුන් වහන්සේ නිවේසනසේ පැමිණවදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමාම නිවන් සෝ පිණිසම මේ උදාර කුසල සම්භාරේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සෝ ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා අස්මින් විහාරේ චාරාමේ අධිවත්තා ච දේවතා අනුමෝදිත්වා නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින ශාසනං. එස්තාවතා චයම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතා වන්තු ගච්ඡන්තු දේවතා ගතා. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්මේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා නිමං පුඤ්ඤං බුද්ධන්තු අමතං පදං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු. සම්බ දුක්ඛාපමුඤ්ඤතු. සීලේක පීත ධර්ම ශ්‍රවණී කිරීමෙන් සුදු කරගත් කුසල් බලෙන් සමත ආයුරාරෝග්‍ය සම්පත් මුදුන්පත් වේවා. සම්‍යක් ප්‍රාර්ථනා සමුද්දිමත් වේ. දෙලෝ සුභසත සැලසී පැතුම් බෝධියෙන් අග්‍ර අමාම නිවන් සුව අත් වේවා කියන මෛත්‍රියෙන් සංඝ රත්නය ආශිර්වාද කරනවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායින චත්තාරු ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සංග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු